Ashadi Silva, order please. Honorable Musharraf, take the chair.
Honorable Ashadi Silva, you have 7 minutes.
How many?
7 minutes.
7 minutes. Okay. In that case, this is a difficult subject to speak on, Honorable Chair, because this is no confidence against the Speaker. The Speaker is supposedly the...
You can get more time also.
Okay, right. Thank you. In that case, I will change my start. I have here the determination of the Supreme Court of the Democratic Socialist Republic of Sri Lanka. The case is in the matter of an application under the terms of Article 126, read with Article 17 of the Constitution of the Democratic Socialist Republic, Vehera Gedara Ranjit Sumangala, number 137/2, Beliathavila Kindalpitiya Millava versus Bandara Police Officer, Police Station Mirihana, Inspector Bhatia Jayasingha, OIC Mirihana, Egodavale Chief Inspector, Headquarters Inspector Mirihana, WMD Tennakon, SP Nugegoda Division, Office of the SP Nugegoda, Mahinda Balasurya, Inspector General of Police, the Honorable Attorney General. Now, this is a case in which the fifth respondent, WMD Tennakon, also known as Desabandhu Tennakon, was found guilty of torture. And it says in this facts presented, and this is the determination by the Supreme Court, written by Kumudini Vikramasinghe, Priyanta Fernando, and others, and S. Turei Raja, who's given this ruling. The issue is how a man was tortured. The man was hung upside down in certain times in the police station, and at some other times, balm applied on his private parts. Another time, forced to inhale chili powder that was inserted into a plastic bag and tied around his neck, etc. Now in this case, this is what the judge says with regard to Mr. Desabandhu Tennakon. With regards to the fifth respondent, it is clear from paragraph 22, 23, 24 and 25 of the aforementioned affidavit of Nimal Pereira dated 8 June 2011, produced Mark P12, he, then the superintendent of police, has paid a visit to the place where the petitioner and several others were detained on 17 December 2010. The affidavit further states that the fifth respondent himself, that is referring to WMD Tennakon, beat the petitioner with a three-wheel rubber band after stripping him naked and ordering him to rub a balm. I don't want to mention the name because apparently, you know, people associate the brand name with this and the brand name has nothing to do with it. So I will leave the brand name aside. Balm on his genitalia. The fifth respondent is specifically referred to therein by his name and rank, as it was then. The counter affidavit of the petitioner, along with the aforementioned affidavits marked P10, P11 and P12, was filed before this court on 2nd March 2012. written submissions of the first, second and fourth respondents was filed on 19 November 2013, almost 20 months later, Mr. Chairman. Even at that point, nothing was filed on behalf of the fifth respondent. You see, I'm reiterating this fact. Even 20 months later, nothing was filed on behalf of the fifth respondent. In the interest of justice, on the 19th of May 2020, the court directed the registrar to serve notices on the third and fifth respondents, informing them of the next date of hearing. The notice sent to the fifth respondent was not returned. Written submissions of the Attorney General on behalf of the fifth and sixth respondents was filed on the 26th of September 2023. As can be seen, the respondents of the instant case were affordable ample opportunities to plead their cases before this court. Upon direction by court, the fifth respondent too filed affidavit dated 5th October 2023. The said affidavit only related to the Code of Criminal Procedure Special Provisions Act. The fifth respondent, represented by the Attorney General, has not at any point during the proceedings rejected or objected to the allegations against him herein before set out. Therefore, I find the fifth respondent to have tortured the petitioner in violation of his fundamental rights guaranteed under Article 11 of the Constitution. For this very reason, and by the very fact, I find the fifth respondent to have further violated the petitioner's right under Article 12, Subsection 1 of the Constitution. It is also revealed by the minute on the document marked RX1, the first, second and fourth respondents' statements of objections and the excerpts from the court Hadisi Amatum Manse Dainikava Pavatwagenu and Labana Hadisi Amatum Toruturu Pota, unquote, annexed thereto marked RX2. And the fifth respondent himself ordered the investigation and that he has had intimate knowledge of the investigation. With regards to the violation of Articles 13.1 and 13.2 of the Constitution, from the aforementioned facts, it is clear that the fifth respondent had knowledge of the petitioner's detention on account of his visit on 17 December 2010 for a brief session of torture. I am not saying this. This is the Supreme Court of the Democratic Socialist Republic of Sri Lanka. The fifth respondent had received the anonymous complaint describing the involvement of the petitioner and three others by name only 5 days before the arrest. And when the fifth respondent arrived at the torture chamber on the 17th December 2010, so the Supreme Court accepts there was a torture chamber on the 17th of December 2010 at the Miriana police station. He had inquired from another police officer, quote, Moun Kaudar, who are they, unquote, to which the other police officer replied, quote, Sir, mayara sergeant major ke case se ke eum. Sir, this is the parties involved in that sergeant major's case, unquote. Such a loose reference to a matter alludes to the fact that not only did the fifth respondent have knowledge of the arrest of the petitioner and three others, but that he was kept updated on the events that transpired after the arrest on 15 December 2010. As such, it appears that the petitioner was kept detained without producing before a magistrate within the legally stipulated time frame with full knowledge of the fifth respondent. Therefore, I hold the fifth respondent to have violated the fundamental rights of the petitioner enshrined under Articles 13.1 and 13.2 of the Constitution. While findings of the fundamental rights violations are ample, the wrongdoers, and he goes on to say, especially the big fish in the pond, are seldom held duly accountable. Senior officers under whose authority and directions their subordinates may act have a special duty to ensure that they do not abuse such authority or go beyond such direction. senior officers cannot merely give orders and therefore thereafter sleep on this duty. They are to closely scrutinize the conduct of their subordinates. The stars that adorn their uniforms are not ornaments of power, but rather reminders of immense responsibility that comes with that authority.
Remember, you have 2 more minutes.
Right. I can take more time.
Yeah, but you already got...
I is giving more time.
Okay.
Right. I want to reiterate this. The stars that adorn their uniforms are not ornaments of power, but rather reminders of the immense responsibility that comes with their authority. Gross neglect of this duty would render them complicit in the actions of their unruly subordinates. The concept of commission by omission is well recognized in our constitution jurisprudence by cases such as the Easter Sunday cases, Supreme Court FR 163/2019, Supreme Court minutes of 12 January 2023. I am of the view that supervising officers are to be directly held liable for the conduct of their subordinates in appropriate instances, even in the absence of direct participation. Supervising officers can be held liable where there is affirmatory participation or participatory presence on the part of such supervising officers, or where they have directly or indirectly implemented or enabled unconstitutional policies by turning a blind eye towards unconstitutional practices directly under their authority. What is revealed to us in this instant case, apparent from what I have cited above from the affidavits, is a pattern of grave derelictions, which has persisted for a considerable period of time. Where such pattern is observable, what other inferences are we to draw than either the wrongdoings have taken place with the blessings of the direct supervisors or that such supervisors have slept on the wheel? In either case, such supervisors are directly complicit in the action so enabled. From the circumstances established in the instant case, it is clear that the fifth respondent has enabled, through his actions as well as inaction, the conduct of the first, second and fourth respondents, making him directly liable for the fundamental rights violation herein before established. No material has been produced before this court by the fifth respondent so as to distance himself from such violations. Therefore, I hold the fifth respondent to have violated the fundamental rights of the petitioner guaranteed under 11, 12, 13, 1, 13, 2 of the Constitution. And I will end with this. Therefore, the fifth respondent is ordered to pay as compensation a sum of 500,000 rupees. The first, second, fourth and fifth respondents are to pay the aforementioned sums within 6 months from the date of judgment, out of their personal funds. Now, why did I read this? I read it because it is on this matter that the Constitutional Council was split on the appointment of this Mr. D.E.D. Tennakon, also known as Desabandhu Tennakon, as the Inspector General of Police. In that instance, it is very clear that if there is not the exact amount of dissenting votes to those in agreement, that the Speaker has no role to play. Now, whether those members of the Constitutional Council should be asked to resign or not is a separate matter. Whether why they didn't vote or why they abstained is a separate matter. In fact, I brought it to the attention of the Minister of Justice and I said if there is a conflict of interest in cases in the Supreme Court also, the justices recuse themselves. So there is no rule to say other than accepted practice or what is expected of them. that they should either vote yes or no. Accepted practice coming from the 13th century and very specifically illustrated in Erskine May, also expected to be followed by the Honorable Speaker. So in this case, for the Speaker to suggest that those people who abstain fall to either the ayes or the nays cannot be done. Abstinence means abstinence. It doesn't mean yes or no. I recall at one point when we were there was a vote on a resolution in Geneva, and in favor of the resolution was a certain number, and against the resolution was another number. And then there were certain countries that abstained, and the government at the time added those numbers who abstained with the numbers that they received and said, we won the resolution. Or actually, it was the other way around. The resolution was brought by someone else that we defeated the resolution, which was not the case. The United Nations didn't accept that position. So you see, it is a grave violation of the democratic rights of these people when the Constitutional Council was not willing to appoint a man found guilty by the Supreme Court of Sri Lanka of torture. Let us not talk about the torture of the Tamil people that happened then. How many Tamil people were tortured? Who talked about them? We tried to talk about them here. People who talked about that torture were killed. Whether it is a journalist from a national newspaper or from a regional media. How many were killed trying to talk about torture? This is a singular man. This is a singular man. His name is Ranjit Sumangal. Right? I'm not trying to make a distinction here between the torture of a singular man and a Tamil man. But torture has continued to happen, and these people have always been in office. It is a well-known fact that torture happens in the police, and that you hang people upside down. If you read this, and I'm going to table the 60 pages the determination by, like I said, by Justice Tureraja, Justice Vikramasinghe, and Justice Fernando, so that people in this country will know why the Constitutional Council, members of the Constitutional Council, was opposed to the appointment of Mr. Tennakoon as the Inspector General of Police. We cannot have a person who is found guilty of torture being the person in charge of the police. How can it be? How can it be, Mr. Chairman? How can it be? Where, isn't this a democracy? Don't people have rights? And if they have been accused, that's another matter. You can say they have only been accused, they haven't been convicted. Here, this is a conviction. It is a conviction. So, purely on that matter, I have lost confidence in the Speaker. I am sorry. I'm really sorry. It's not the man. It's the position. He wields so much power. And also we found out in this House during the debate that the Honorable Speaker didn't actually cast his casting vote at the Constitutional Council. He didn't. Mr. Kiriyalla specifically stated that. It was much later. He wrote to the Honorable President saying there is a 5-4 vote. So therefore, Mr. Chairman, there are many other issues that I wish to take up, but I am in no mood to do so because this is not something I'm doing. This is not something I'm enjoying doing. Right? This is something I don't enjoy doing, but I'm doing it because it has to be done. Right? So, it is on that basis and many others that I support this motion of no confidence against the Speaker of Parliament. Thank you very much.
Thank you. Ilangata Honorable Douglas Devananda, you have 12 minutes.
சபைகளுக்கு தலைமுதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்று தினம் கௌரவ சபாநாயகர் மைந்தர் ஜாப்பா அபிவர்த்தன அவர்களுக்கு எதிராக எதிர்க்கட்சிகளால் கொண்டு வரப்பட்டுள்ள நம்பிக்கையில்லா பிரேரணை தொடர்பிலும், மேலும் இந்த நாட்டில் தற்போது நிலவுகின்ற சில பிரச்சனைகள் தொடர்பிலும் எனது கருத்துக்களை முன்வைப்பதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். நிகழ்நிலை காப்பு சட்டத்திற்கு கௌரவ சபாநாயகர் அவர்கள் கையொப்பமிட்டதானது அரசியல் அமைப்பையும் நாடாளுமன்ற நிலையில் கட்டளை சட்டத்தையும் மீறியிருப்பதாகவும் உயர் நீதிமன்றத்தை அவமதித்திருப்பதாகவும் தெரிவித்து எதிர்க்கட்சிகளால் இந்த நம்பிக்கையில்லா பிரேரணை கொண்டு வரப்பட்டுள்ளது. அதே நேரம் 2024 ஆண்டின் 9 இலக்க நிகழ்நிலை காப்பு சட்டமானது அவசரமாக கொண்டு வரப்பட்டதாகவும் ஒரு கதை புனையப்பட்டிருக்கின்றது. 2016 ஆண்டு நீதி சேவை ஆணைக்குழுவின் ஊடாக இதற்கான சட்டவரைவு தயாரிக்கப்பட்டது. அத்துடன் சிங்கப்பூர் நாட்டில் செயல்பட்டு வருகின்ற பயனூர் சமூக வலைத்தளங்களின் முகவர்களுடன் இத்தொடர்பில் பேச்சுவார்த்தைகள் மேற்கொள்ளப்பட்டிருந்தன. இதன்போது சமூக வலைத்தளங்களில் சுய ஒழுக்க கட்டுப்பாடு கோவையினை அறிமுகப்படுத்துவதற்காக அந்த முகவர் நிறுவனங்கள் தெரிவித்திருந்த போதிலும் அது சாத்தியமாகப்படாத நிலையில்தான் இந்த சட்டம் சுய ஒழுக்கு கோவையை முதன்மைப்படுத்தி இயற்றப்பட்டிருக்கின்றது. நாடாளுமன்றத்தின் சட்டங்களை இயற்றுகின்ற ஏற்பாடுகள் சட்டமாதிபர் திணைக்களம் மற்றும் சட்ட வரைவாளர் திணைக்களம் என்பவற்றுடன் இணைந்ததாகவே முன்னெடுக்கப்படுகின்றன. எனவே இதன்போது உயர் நீதிமன்றத்தின் தீர்ப்புகளுக்கு மாறாக அல்லது அரசியலமைப்புக்கு முரணான செயல்படக்கூடிய வாய்ப்புகள் இல்லை என்றே கருத முடிகின்றது. அந்த வகையில் உயர் நீதிமன்றத்தின் தீர்ப்பின் பிரகாரம் சட்டமா அதிபர் திணைக்களம் அதனை உறுதி செய்ததன் பின்னரே இந்த நிகழ்நிலை காப்பு சட்டம் நிறைவேற்றப்பட்டுள்ளது என்பதை ஏற்றுக்கொள்ள வேண்டும். அதன் அடிப்படையில் தான் அரசியலமைப்பின் 78(1) மற்றும் 2 மற்றும் 79 பிரிவுகளின் அடிப்படையில் மிகச்சரியாகவே கௌரவ சபாநாயகர் அவர்கள் 2024 ஆண்டின் 9 இலக்க நிகழ்நிலை காப்பு சட்டத்தில் கையொப்பமிட்டுள்ளார். அடுத்ததாக இந்த சட்டம் நிறைவேற்றப்பட்டது நாடாளுமன்ற உறுப்பினர்களால் என்பதையும் கௌரவ சபாநாயகர் அவர்களால் அல்ல என்பதையும் நாம் மனதில் கொள்ள வேண்டும். மேலும் பொலிஸ்மா அதிபர் தேசபந்த தென்னக்கோன் அவர்கள் நியமிக்கப்பட்டமை தொடர்பிலும் அரசியலமைப்பினை கௌரவ சபாநாயகர் அவர்கள் மீறியுள்ளதாக எதிர்க்கட்சி தரப்பினரால் தெரிவிக்கப்பட்டுள்ளது. அரசியலமைப்பு பேரவையில் அங்கம் வகிக்கின்ற 8 உறுப்பினர்களில் 4 உறுப்பினர்கள் பொலிஸ்மா அதிபர் நியமனத்திற்கு ஆதரவு தெரிவித்தும் இருவர் எதிர்ப்பு தெரிவித்தும் இருவர் வருகை தராத நிலையிலுமே பெரும்பான்மை ஆதரவுடன் புதிய பொலிஸ்மா அதிபர் நியமிக்கப்பட்டுள்ளார் என்பது தெளிவாக தெரிய வருகின்றது. அந்த வகையில் கௌரவ சபாநாயகர் அவர்கள் சரியான முறையிலேயே இதனை மேற்கொண்டுள்ளார் என்பதில் எந்த சந்தேகமும் இல்லை. சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களை அடுத்து இன்னொரு முக்கிய விடயம் தொடர்பிலும் எனது கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். இந்த நாட்டிலே வாழுகின்ற இந்துக்களிடையே மட்டுமல்ல மத சுதந்திரத்தை மதிக்கின்ற அனைத்து மக்களிடையேயும் மனக்கசப்பினையும் விரக்தி நிலையினையும் ஏற்படுத்தி இருக்கின்ற விடயம், அதாவது வவுனியா நெடுங்கணி நடுக்கு நாரி மலை ஆதிசிவன் ஆலயத்தில் கடந்த சிவராத்திரி தினத்தன்று இடம்பெற்ற சம்பவம். மகாசிவராத்திரி என்பது இந்த வருடத்தில் வரும் கிருஷ்ணபட்ச தேய்பிரை சதுர்தசி திதியில் இரவில் வழிபடுகின்ற சிவனுக்குரிய விரதமாகும். சிவராத்திரி என்பதற்கு மங்களகரமான இரவு, இன்பம் தரும் இரவு என பொருள் உண்டு. ஆனால் நமது மக்களுக்கு அமங்கலமான இரவாகவும் துன்பந்திரம் இரவாகவும் இந்த வருட சிவராத்திரி அமைந்துவிட்டது. வடுக்கநாரி மலை ஆதிசிவன் ஆலயத்தில் பக்தர்கள் வழிபாடுகளை மேற்கொண்டு கொள்வதற்கான அனுமதி இருக்கின்ற நிலையில் இரவில் வழிபாடுகளை மேற்கொள்ள முடியாதென போலீசார் அதனை தடுத்திருப்பதும், சப்பாத்து கால்களுடன் ஆலய வளவுக்குள் நுழைந்து அங்கிருந்த பூஜை பொருட்களை அப்புறப்படுத்தி இருப்பதும் ஏற்றுக்கொள்ள முடியாத செயல்பாடாகவே கருத வேண்டியிருக்கின்றது. மேலும் வழிபாடுகளுக்கென சென்றவர்கள் மீது தாக்குதல்களை நடத்தியமையும், அவர்களை அங்கிருந்து வெளியேற்றிய முறையும், பூஜைகளை இடைநடுவில் நிறுத்தியமையும் மிக மோசமான மிலேச்சத்தனம் என்பதையே சுட்டிக்காட்டி நிற்கின்றன. இந்த சம்பவமானது மதங்களுக்கிடையிலான கசப்பு தன்மையினை தோற்றுவிக்கின்ற அதே வேளை தேசிய நல்லிணக்கத்திற்கும் பாதிப்பினை ஏற்படுத்தும் செயல்பாடாகும். ஒரு காலத்தில் ஒரு பக்கத்தில் போலீசாரின் செயல்பாடுகள் இவ்வாறு இருக்க, அங்கு சென்றிருந்த சிறு அரசியல் குழுவினரின் செயல்பாடுகளும் நிலைமைகளை மோசமாக்கி இருக்கின்றன என்பதையும் நான் இங்கு தெரிவித்துக் கொள்ள வேண்டும். தங்களது சீலாப அரசியலை எல்லா இடங்களிலும் பயன்படுத்த முடியும் என எதிர்பார்த்துக் கொண்டிருக்கின்ற இத்தகைய அரசியல் குழுவினர் எமது மக்களை பகடை காய்களாக பயன்படுத்தி வருவதையே நோக்கமாக கொண்டவர்கள். தேர்தல் காலங்களின் போது பல பொய்யான வாக்குறுதிகளை வழங்கி எமது மக்களை ஏமாற்றி வாக்குகளை அபகரித்துக் கொண்ட இவர்கள் அந்த வாக்குறுதிகளை நிறைவேற்ற வாய்ப்புகளற்ற நிலையில் மக்களை திசை திருப்புகின்ற வகையில் எமது மக்களை தூண்டிவிட்டு குளிர்காயும் நிலைமைகளை உருவாக்குவதையே இலக்காக கொண்டு செயல்பட்டு வருகின்றனர். எனவே இவர்களிடம் எமது மக்கள் மிகவும் ஜாக்கிரதையாக இருக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். அதே நேரம் மேற்படி வடுக்கநாரி மலை சம்பவம் தொடர்பில் ஒரு குழுவினை அமைத்து சுயாதீனமானதொரு விசாரணையை ஆரம்பிக்குமாறு கடந்த அமைச்சரவை கூட்டத்திற்கு முந்தைய அமைச்சரவை கூட்டத்தில் நான் கோரிக்கையை விடுத்திருந்ததுடன் அதனை எழுத்து மூலமாக மேன்மதங்கிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களிடம் கையளித்துள்ளேன். இதற்கு மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் சாதகமான முடிவை எடுப்பார் என நம்புகின்ற அதே வேளை சாதகமாக நடந்து கொண்டிருக்கின்றார் என்பதை நீதிமன்ற விடுவிப்பின் போது அதை அறியக்கூடிய மாதிரி இருக்கின்றது. அந்த வகையில் ஜனாதிபதி அவர்களுக்கு இந்த சந்தர்ப்பத்தில் நன்றி கூறுகின்ற அதே வேளை இறுதியாக இன்னமொரு விடயத்தை இங்கு தெரிவிக்க விரும்புகின்றேன். உணவு பாதுகாப்பு எமது மக்களுக்கான வாழ்வாதாரங்களை பெருக்குதல், தேசிய உற்பத்தியினை அதிகரித்தல் மற்றும் ஏற்றுமதி உற்பத்திகளின் மூலம் அதிக அளவு அந்நிய செலவாணியை நாட்டுக்குள் கொண்டு வருதல் போன்ற நோக்கங்களின் அடிப்படையில் நாம் எமது கடற்தொழில் அமைச்சினூடாக கடற்தொழில் கைத்தொழிலையும் நீர் வேளாண்மையையும் பரவலாக்கவும் அதிகரித்த அளவிலும் மேற்கொண்டு வருகின்றோம். இத்தகைய நிலையில் எமது மக்கள் பொருளாதார நிலையில் மேம்பாடு அடையக்கூடாது எனவும் அவர்கள் அரசியல் ரீதியிலும் வாழ்வாதார ரீதியிலும் தங்களுக்கு அடிபணிந்தே இருக்க வேண்டும் எனவும் எண்ணுகின்ற சில தரப்பினர் எமது முன்னெடுப்புகளுக்கு குந்தகம் விளைவிக்கின்ற வகையில் செயல்பட்டு வருவது தொடர்ந்து கொண்டிருக்கின்றது. இத்தகைய நிலையில் இத்தரப்பினர் வடக்கு கடலை பல்தேசிய கம்பெனிகளுக்கு தாரவார்க்க போவதாக ஒரு கட்டுக்கதையினை கட்டவிழ்த்து விட்டு வருகின்றனர். ஜானையை பார்த்த பார்வையற்றவர் போல் இந்த அரசியல்வாதிகள் இந்த பிரச்சனைகளை பார்த்து தங்களுக்கு தாங்களே வியாக்கியானம் செய்து அதில் குளிர்காயம் உட்படுகின்றனர். வடக்கிலேயே எமது அமைச்சு அவ்வளவு பகுதிகளில் செயல்படுகின்ற கடற்தொழிலாளர் சங்கங்கள், பிரதேச செயலாளர்கள், தேசிய நீர்வாழ் உயிரினங்கள் செய்ய நிர்வாகம், தேசிய நீர்வாழ் உயிரினங்கள் அபிவிருத்தி மற்றும் ஆய்வு முகவர் நிர்வாகம், கரையோர பாதுகாப்பு திணைக்களம் போன்றவற்றின் அனுமதிகள் மற்றும் சிபாரிசுகளின் அடிப்படையில் உள்ளூர் உற்பத்தியாளர்களுக்கே கடலட்டை பண்ணைகள் மற்றும் கடல் பாசி செய்கைகள், நண்டு வளர்ப்பு, இறால் வளர்ப்பு, மீனின உற்பத்தி போன்ற செயல்பாடுகளை மேற்கொள்வதற்கு வாய்ப்பளித்து வருகின்றோம். இத்தகைய செயல்பாடுகளின் போது எந்த ஒரு சிறு கடற்தொழில் கைத்தொழிலாளர்களுக்கும் பாதிப்பு ஏற்படாத வகையிலேயே வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்றன. நமக்கு இருக்கின்ற வளங்களை நாங்கள் சரியான முறையில் உச்ச பயன்பாடுகளை பெறத்தக்க வகையில் பயன்படுத்தி வருகின்றோம். இதுவரை காலமும் ஒரு சிலர் வசமிருந்து வந்த கடலட்டை உற்பத்தி நடவடிக்கைகளை நாம் பலர் மத்தியில் விரிவுபடுத்தி இருக்கின்றோம். இதில் எந்த ஒரு வெளிநாட்டவரும் ஈடுபடுத்தப்படவில்லை என்பதை ஆணித்தரமாக நான் இந்த சபையிலேயே கூறி வைக்க விரும்புகின்றேன். அத்துடன் இந்திய எழுவமடி வலைப்படகுகளின் எல்லை தாண்டியதும் அத்துமீறியதும் தடை செய்யப்பட்ட கைத்தொழில் உபகரணங்களை கொண்ட கடல் தொழில் முறையினாலும் பாதிக்கப்பட்டு வருகின்ற வடக்கு கடற்தொழிலாளர்களின் நிலைமைகளை உலகுக்கெடுத்து காட்டும் வகையில் யாழ்ப்பாண மாவட்ட கடற்தொழிலாளர்கள் முன்னெடுத்து வருகின்ற உணவு தவிர்ப்பு போராட்டமானது இன்று 3வது நாளாக தொடர்கின்றது. இந்த விடயம் தொடர்பில் நாங்கள் சட்ட ரீதியான நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றோம். நேற்றும் கூட யாழ்ப்பாணத்தில் 3 இந்திய இழுவை மடி படகுகள் கடற்படையினர் பிடிக்கப்பட்டிருக்கின்றன. அதுபோல் மன்னார் கடற்பரப்பில் 2 படகுகள் பிடிக்கப்பட்டிருக்கின்றன. அதே நேரம் தமிழ்நாடு மற்றும் பாண்டிச்சேரி மாநிலங்களின் கடற்தொழில் துறை சார்ந்த அமைச்சர்களோடு ஒரு கலந்து தொலைபேசி கூடாக ஒரு கலந்துரையாடல் ஒன்றையும் மேற்கொண்டு வந்திருக்கின்றேன். அதேபோல புதுச்சேரி முதலமைச்சரும் தமிழ்நாட்டு முதலமைச்சர் அவர்களும் இப்பிரச்சனை தொடர்பாக தாங்கள் என்னோடு கலந்துரையாடுவதற்கான ஒரு கருத்தையும் முன்வைத்திருக்கின்றார்கள். அது தொடர்பாகவும்
மினிஸ்டர்
விரைவில் நடக்கலாம்
இன்னும் 2 நிமிடங்கள்
நினைக்கின்றேன். ஆனால் அங்கு தேர்தல் என்று அறிவிக்கப்பட்டபடியினால் சிலவேளை அதில் காலதாமதமாகலாம். இங்கு எனக்கு முன்னால் பேசிய ஒரு தமிழ் நாடாளுமன்ற உறுப்பினர் தமிழ் நாடாளுமன்ற உறுப்பினர்கள் கொல்லப்பட்டது சம்பந்தமாக புனை கதைகளை விட்டிருக்கின்றார். அவருக்கு தெரியும் இங்கு இருக்கக்கூடிய அதாவது நாடாளுமன்றத்தில் அங்கம் வைத்து வந்த தமிழ் நாடாளுமன்ற உறுப்பினர்கள் அல்லது தமிழ் கட்சி தலைவர்கள் அல்ல தமிழ் பிரமுகர்கள் ஆறால் கொல்லப்பட்டவர்கள் என்று அவருக்கு தெரிந்து கொண்டு இந்த சபையை தவறாக வழிநடத்துகின்ற வகையில் அவருடைய கருத்தையும் நான் கண்டிக்கின்ற அதே நேரத்தில் அந்த தமிழ் நாடாளுமன்ற உறுப்பினர்கள் அல்லது தமிழ் தலைவர்கள் அல்லது தமிழ் பிரதிநிதிகள் ஆறால் கொல்லப்பட்டவர் என்று உலகுக்கே வரலாற்றுக்கே தெரியும் என்பதையும் கூறி இந்த வாய்ப்புக்கு மீண்டும் நன்றி கூறி என்னுடைய உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி, வணக்கம்.
நன்றி. இல்லாட்டா ஹொனரபிள் லலித் இல்லாவில் யூ ஹாவ் 12 மினிட்ஸ்.
கரு மூலாசனே கரு மந்துமணி மட அத்திரமே கனகாட்டு வேணுவா அப்படி ஹமதாம கதா கரண கொட்ட அவசான வேணுகொட்ட அப்பே காலே குடா கடு வேணும் முத மட்ட முளிமந்தீர திமுனா வினாடி ஆட்டா திலக் ராஜபக்ஷ மந்துமாட்டத்து வினாடி ஆட்டா தீர திமுனா திலக் ராஜபக்ஷ மந்துமா மட்ட கதா கரண்ணுக்குவா இதை கூட வினாடி தாசாக்கு வேணும் மே ஹமதாம அப்படி கதா கரண கொட்ட அவசானே அப்படி ஏகேன்சா மேகே மேக தமாய் பிரதானமே ஏத்துவ மே கதாநாயக வருண்ட தேன காலே கலமனாக்கரணே கரகண்ண பெரி வச்சு இது ஏகனிசா மின் எதிரியட்டு அக்காத் மே வகை தேவால் வெண்ண தியான பாக்கியன எக மங் கௌரவின் இல்லா சிட்டு மீன் இவகேம மம் மதக்கரான்னு ஓனா அப்படி மே வர்த்தமான கதாநாயக துமாட தமாய் தம் மே விஸ்வாச பங்கியா கினால தீன் நமுத் அப்படி அகல தீனுவா மேக்கே கதாநாயக துமான்ல கதாநாயக வரும் தம கௌரணிய விதியட சபாவ பாலனை கலாம் அப்படி அலத்தினோ அன்ரு பண்டாரநாயக மெத்துமா காமினி பொன்சேக மெத்துமா ஏ வகைம விஜயம்பு லொக்கு பண்டார மெத்துமா கே பி ரத்நாயக மெத்துமா ஓ வகே கௌரணிய விதியட மே சபாவ பாலனை கரா சியலு கதாநாயக வரும் அத்தனை அப்படி கன காட்டு வேணுவா மே வர்த்தமான கதாநாயக துமா பிலிபாந்தவ மே கர்ண வெட பிலிவல பிலிபாந்தவ முகத வர்த்தமான கதாய நாயகத்துமா மடப்பை நிச்ச விதியட்ட சாமான 137 விதராய் மே பார்லிமெண்ட் கதாநாயக விழாத்தி முக அப்ப அப்ப ஹம விழாம்ப தாக்கிடும் இது 137 விதரா இது அப்ப கதாநாயகத்துமா அப்ப ஹம தாம இல்லபுதையா மிக தேசி விசி பாட்டம கதாநாயக வேண்டிக்கிற ஏனி சத்தமாய் மே வகை வரந்தி தீந்து கண்ண விழாத்தி அது சாமான்யம் ரன்வீர் விக்ரமசிங்க ஜனாதிபத்துமா கதாநாயகத்துமாட்ட கிவத்தம ஹிட்ட காண கேள்வி ஹிட்ட காண வாடி வேணு கிவோத் வாடி வேணும் மே வகை கதாநாயக ஒரு தமா இன் இது மே மே வகை கதாநாயக வெண்ண விழா தீன்னு வெண்ண முகுந்த் மனுமே மங்க ஏ கியான் மே தவாஸ் தேக்க துண துள மிக பேதிலுனா கதாநாயக துமாட்ட தீன வரப்பசாத ஏ வகை மே பவுளே ஆயிட தீன வரப்பசாத நத்துவேய் கேன பயட மே ஜனாதிபதி ஹிட்ட காண்ணுக்குவோத் ஹிட்ட காண்ணா வாடி வேணு கிவோத் வாடி வேணும் අද ඒ නිසා තමයි අද මේ තත්ත්වයේ උදා වෙලා තියෙන අද කථානායකතුමාට මෙහෙම විශ්වාස භංගයක් එන්න හේතුව. ඒ ඉඳන් මම කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දවස් ටිකේ මේ මන්ත්‍රීවරු කථානායකතුමා ගැන කියපු දේවලුත් එක්ක කරුණා කළා විශ්වාස භංගේ ඡන්ද තියන්නට පෙර ඉල්ලා අස්වෙන්න. මේ පාර්ලිමේන්තුවටම කරපු පාර්ලිමේන්තුවේ දේශීය විභාගම කරපු අගෞරවයක් තමයි මේ කථානායකතුමා මේ කාලය තුල කළේ. ඒක නිසා මේකේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ඡන්ද ජයග්‍රහණය කරයි. මොකද ඒකට හේතුව මේ 134 න් වැඩි දෙනෙක් ජනාධිපතිතුමා හිට ගන්න කිව්වොත් හිට ගන්නවා, වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙනවා. හෘද සාක්ෂියට එකඟව නෙමෙයි මේක වැඩිපුරසක් ඡන්දේ දෙන්නේ. වැඩිපුරසක් ඡන්දේ දෙන්නේ අර තමන්ට නියෝගය අනුව. ඇයි එහෙම කරන්න හේතුව? තමන්ගේ වරපතාද මේවා නැති වෙයි කියන බයට තමයි මේ වැඩි පිරිසක් මේ විදියට ඡන්දේ පාවිච්චි කරන්නේ. ඒක ඉඳ අපි හොඳටම දන්නවා මේ මොන වැරදි තිබුණා. මොන දේ මේ පාර්ලිමේන්තුවේ කතා කළත් කතානායක ජයග්‍රහණය කරනවා. ඇයි මේ වෙනකොට ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තින්නේ මේ විශ්වාස භංගයට විරුද්ධව ආණ්ඩු පක්ෂ සියලු දෙනාට ඡන්දේ දෙන්න කියලා. ඡන්ද අද විදේශගතව ඉන්න අයවත් දෙන්නලා තින්නේ. අද ඒ නිසා මේ ගැන සැකයක් නැහැ. මං ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පැහැදිලිව කියන්නේ හෘද සාක්ෂියට එකඟව ඡන්දේ දෙන්න කියන එක තමයි මම මේ වෙලාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පැහැදිලිව ඉල්ලන්නේ. ඒකත් එක්කම මේක ඇත්තටම මම දකින විදිහට මේ දවස් තුනක් මේක සාකච්ඡා කරන්න දෙයක්වත් නැහැ. මේකට එක දවසක් තිබුණා නම් ඇති. මොකද එක දවසකින් මේක ඉවර කරන්න තිබුණා. මේක කෝටි ගණන් වියදම් කළා මේ වගේ දේවල් වලට මේ දවස් තුනක කාලයක් අරගෙන මේ කතා මේකට වඩා ප්‍රශ්න මේ රටේ තියෙනවා. එක දවසකින් මේක ඉවර කරන්න තිබුණා. ඉවර කළා මේකට වඩා ප්‍රශ්න තියෙනවා. දරු කතා නැතිුනේ මේ මම කියන්නේ මේක ගොඩක් වෙලාවට අපි දන්නවා මේ ගොඩක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ මොකද අපි දිස්ත්‍රික්කෙත් එක්ක අපි කළුතර දිස්ත්‍රික්කෙත් මේ කතා කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ වෙනකොට ගොඩක් අයට අරක්කු බාර් පොමිට් දීලා තියෙනවා. අද අරක්කු බාර් පොමිට් දීලා අද මේ ඡන්ද ගන්නේ මෙන්න මේ වගේ දේවල් දීලා තමයි ගන්නෙ. අද ඒක නිසා තමයි අද පාන්දුරේ ගත්තාම අද කළුතර දිස්ත්‍රික්කයේ පාන්දුරේ ගත්තාම අද අපේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මේ පිළිරු ආසන අද අරක්කු බාර් පොමිට් දාන්න අනුමැතිය දීලා අද මේ වගේ සංස්කෘතිය සදාචාරය මේවා සියල්ල විනාශ වෙන විදිහට මේ කටයුතු කරනවා. මොන නායකයාද, මොන මන්ත්‍රීවරයාද, මේ මොන මුදල් ඇමතිවරයාද, මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ඒ පිළිරු අසල මේ අරක්කු බාර් පොමිට් දාන්න දෙන්නේ? ඉතින් ඒ නිසා කරුණා කළා මං ජනාධිපතිතුමාට මේ අවස්ථාවේදී කියනවා මේ වහම නවත්තන්න, මේ මන්ත්‍රීවරුන්ට අරක්කු බාර් පොමිට් දෙන එක නවත්තන්න. අද කළුතර දිස්ත්‍රික්කයේ මේ පොමිට් දීම නිසා අද බණ්ඩාර මාසනේ මේ වෙනකොට බණ්ඩාර මාසනේ අරක්කු බාර් පොමිට් අයිතුම් පත්‍ර පහක් දීලා තිනවා. අද පානදුරේ ආසනේ දීලා තිනවා. මේවා නිසා මේයන් තමයි ඡන්ද ගන්න උත්සාහ කරන්නේ. ජනාධිපතිතුමනි මේවා කරන්න එපා. අද ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, අද අන්නාගමගේ පූජකයන්, අද මාරාන්තික උපවාස කරන්න බලාගෙන ඉන්නවා මේවා දැම්මොත් එහෙම. මේවා නෙමෙයි අපි කතා කරන්න ඕන. රටේ මේිට වඩා මහා දූෂණ වංචා සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේවායි අද කතා කරන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තාම මම මේ සභාවෙන් ඉල්ලා සිටින්නේ, මම කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ දූෂණ වංචා වෙන එක ගැන. මේ වගේ දවසක් දෙකක් නෙමෙයි සත්‍යයක් කතා කරලා මෙන්න මේවට විසඳුම් දෙන්න ඕන. උදාහරණයකට ගන්නකො මේ අපි ආයතන ආරම්භලන් මොන තරම් මේ රටේ දූෂණ වංචා වෙනවද කියලා අපි දැක්කා. මේ ජනතා වස්තු සංවර්ධන මණ්ඩලය මෙන්න මේවයි මේ විවාදයට ගන්න ඕන. අද ජනතා වස්තු සංවර්ධන මණ්ඩලය අද අන්ත දූෂිත තැනක් වෙලා අද ජනතා වස්තු සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්නේ කවුද? බුවෙනක අබේසූරිය කියන විශ්‍රාමික ගුවන් හමුදාපති නිලධාරියෙක් ඉන්නේ. මේ ගෝඨාභය මහත්තයා කරපු ලොකුම වැරදි තමයි මේ නිලධාරියා අද කිසිම රජයේ සමහර මැති අමතෝනුන්ගේ අනුග්‍රහය ඇතුව අද මම මෙතන වැවිලි කර්මාන්ත ඇමතුමා හිටියා නම් හොඳයි. ගොඩක් වෙලාවට මේ හන්තාන කියන වැවිලි සමා හන්තාන වතු යායේ මේ වෙනකොට අක්කර 22 භූමි ප්‍රමාණයක් අද ඉනෝකා ජයරත්න කියන මාත්මියෙකුට දෙන්න සියලු කටයුතු සූදානම් කළ තියෙනවා. මම මේ වෙලාවෙත් මේ දූෂණය ගැන තමයි දූෂණය ගැන කතා කරන්න මම මේ පාවිච්චි කරනවා මොකද මං හිතන්නේ මේක දවස් 3ක් යා යුතු දෙයක් නෙමෙයි මේ මේව තමයි අපි මේක හෙලි කරන්න ඕන ඒ වගේම මම තමුන්නාන්සලාට කියනවා මෙන්න මේව කතා කරමු අපි මේව කතා කරලා මෙන්න මේවට විසඳුම් දෙමු අද මේ වෙනකොට මේ මේ වෙනකොට අද මේ අක්කර 22ක් දෙනවා අක්කර 22 දෙන්නේ කොහොමද අක්කර 22 දෙන්නේ මිලියන 100කට වඩා අතයට ගනුදෙනුවකුත් එක්ක තමයි මේ අක්කර 22 දෙන්නේ මේවා මේ ජනවාසයෙන් මොකද්ද කරන්නේ මේවට නඩු දානවා නඩු දාලා ඉවර වෙලා ටික කාලයක් යනවා ටික කාලයක් වෙලා නඩුවෙන් ඉල්ලාස් වෙනවා ඒ ඉල්ලාස්න හේතුව ඒ සභාපතිවරයා මේ වෙනකොට මේ හොරකම දූෂණේ වංචාව කරන්නම ඕන නිසා අද සභාපතිවරයා මොකද කරන්නේ ඒ නීති නිලධාරියා හැටියට පත් කර ගන්නවා තමන්ගේ පුංචි අම්මාගේ මාමාගේ පුතාව ඒ කියන්නේ තමන්ගේ මස්සිනාව මේ හැම නඩු වාරයකටම රුපියල් 60,000කට වඩා හැම නඩු වාරයකම දෙනවා ඊට පස්සේ මෙයා මොකද කියන්නේ මෙයා ටික කාලයක් ගිහිල්ලා මේක අපිට අයිති නැහැ කියනවා අයිති නැති වුණාම අර නඩුව දාපු කෙනාට ඉබේට ඉඩම අයිති වෙනවා මේවා නිකන් නෙමේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේවා කරන්නේ අත යට ගනුදෙනුවට අපිට දැනගන්න තියෙන විදිහට මිලියන 100කට වඩා මේක අත යට ගනුදෙනු වෙලා තිනවා ඒ වගේම මේකට උදව් කරන්නේ හන්තාන වතුයායේ සුදේස් පෙරේරා නැමැති මේ හන්තාන වතුයායේ ගනුදෙනු වෙනුවෙන් ඍජුවම පෙනී සිටින කෙනෙක් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න සුදේස් පෙරේරා හන්තාන වතුය අධිකාරී සුදේස් පෙරේරා තමයි මේවා සම්පූර්ණ මේ ගනුදෙනු යට ඉන්නේ ඒක නිසා මම කියන්නේ මෙන්න මේවා නවතින්න ඕන ඒ වගේම වතු සංවර්ධන මණ්ඩලයට අයිති වොක්චෝල් පටුමගේ මේ පර්චස් 60කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට පර්චස් 60කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට මිලියන 40ක මිලියන 40ක ගනුදෙනුවකට අතයට ගනුදෙනුවකට අද දෙන්න සියල්ල සූදානම් කරලා තිනවා මිස්ටර් පේන්ට් කියන නම් පුජලික ආයතනයේ හිමකරුවෙකුට මේ වෙනකොට දෙන්න සූදානම් වෙලා තිනවා ඉතින් මේ වගේ
හොනරබල් මෙම්බර් ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්
මේ වගේ විශාල නාස්තිය දූෂණයක් වෙනවා මේ වගේම තමයි ඒක වතුර ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනවා ඒ වතුර ප්‍රොජෙක්ට් එක අද මේ වෙනකොට දෙන්න යනවා මේවා කතා කරනකොට අපි දැක්කා මේවා කතා කරනකොට කතා කරන නිලධාරියට නිලධාරියව මාරු කරනවා මේ උදාහරණයක් ඇටියට ගත්තාම ලන්දිනේ අබේකෝන් කියන එකනා ඒ වගේම ජීටී කුසුම් කාන්තිලතා මහත්මිය මේගොල්ලන්ව අද මේවායින් ඉවත් වෙනවා විශ්‍රාම ගන්නනවා නැත්නම් මේවා ඉන්ටඩික් කරනවා මේගොල්ලන් මේ වෙනුවෙන් කතා කරන සියලු දෙනාව අයින් කරනවා ඉතින් මේ වගේ දේවල් තමයි මේ සභාපතිවරු මේගොල්ලෝ එකතු වෙලා සම්පූර්ණ කරන්නේ. ඒක නිසා මේ ජල ප්‍රොජෙක්ට් එක ගත්තාම මේ ජල ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න බාර දීලා තිබුණේ මේ JKNL ජයනිත්ති කියන මහත්මයාට. එතුමා මේක කරගෙන යනකොට අයින් කරනවා. මේකේ ජලලීට මේ 1,20,000කට වඩා තියෙනවා. මේකේ 17,000ක් ජලයේ බෝතල් කරත් මාසෙකට 5,10,000කට වඩා මේ ජනවාසයටම ලැබෙනවා. අද මේ විදියට මම එකින් එක කියන්න වෙලාවක් නැහැ. මේවා ගත්තාම ගරු මූලාසනේ මන්ත්‍රීමනි කෝටි ගණන් මේ ජනවාසයෙන් සභාපතිවරයා විනාශ කරනවා. මේ ජනවාසයට වැවිල කර්මාන්ත තමාචාන්තයට මේ වගේ ආයතන අධ්‍යක්ෂ මණ්ඩල 6ක් තියෙනවා. මං කියන්නේ මෙන්න මේවායි කතා කරන්න ඕන. මේකට අධ්‍යක්ෂ මණ්ඩල 6ක් ඕනේ නැහැ. එක අධ්‍යක්ෂ මණ්ඩලයක් තිබුණා නම් ඇති. මේ 6ටම සභාපතිවරුන්ට මං මේ අධ්‍යක්ෂ මණ්ඩල වලට මේ නාස්ති කරනවා මුදල් මේ කාගේද? මේ ජනතාවගේ මුදල් මේවා නාස්ති කරන්නේ. ඒකින්ද මම ඉල්ලා සිටින්නේ මෙන්න මේවා නවත්තන්න. මේ එක ආයතනයක විතරයි මං කිව්වේ. මේ විදියට රටා වටේම මේ වගේ දූෂණ වංචා වෙනවා. මෙන්න මේවට දවසක් නෙමෙයි සතියක් අරගෙන මේවා කතා කරලා මෙන්න මේවා නවත්තන්න වැඩපිළිවෙලක් හදන්න. මේ සභාපතිවරු මේගොල්ලෝ එකතු වෙලා විනාශ කරන්නේ මේ ජනතාවගේ මුදල් කියන එකත් මතක් කරමින්. ඒ වගේම මම ඉල්ලා සිටින්නේ අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ කතානායකතුමාගේ මං ඉල්ලා සිටින්නේ ලැජ්ජාවක් තියෙනවා නම් මේ ඡන්දෙට පෙර ඉල්ලාස් වෙලා මේ සභාවේ ගෞරවය ආරක්ෂා කරන්න කියන එක කියමින් මම කියනවා බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් නිම්මල් ලාන්සා, you have 11 minutes.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මුලින්ම මේ ගරු කතානායකතුමාගේ ගෞරවය ආරක්ෂා කරන්න තමයි අපි කටයුතු කරන්නේ. මොකද ගරු කතානායකතුමාට ඉරේ ගෙනලා තියෙන විශ්වාස භංගයේදී පෑදිලි කරුණු දෙකක් යටතේ තමයි ගෙනලා තියෙන එකක්. ඔන්ලයින් සේෆ්ටි බිල් එක විශේෂයෙන් ඒක සම්මත කිරීම පිළිබඳව. ඉතින් මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත කිරීමෙන් මේ රටේ දරුවන්ගේ අනාගතය, කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය, ඒ වගේ විශාල දෙයක් ආරක්ෂා වෙනවා. අනේ පැත්තේ මේ රටේ විධායකය විසින් මේ රාජ්‍යාන්තරයේ තියෙන ප්‍රධානම තනතුරු පුරවද්දී ඒ තනතුරු වලට නම් නිර්දේශ කළා එව්වම ඒ නිර්දේශය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඒ කරන්න ව්‍යස්ථාදායක සභාවේ ඒ සියලු දෙනාට අයිතිය තියෙනවා. ඒ නිසා ඒ අයිතියේ ඒක අරගෙන ගරු කතානායකතුමා එතුමාගේ තීරණක ඡන්දයෙන් ඒ කටයුත්ත කළ තියෙන ඒ කටයුත්ත කිරීම නිසා මේ රටේ රාජ්‍ය අකර්මණය වීම, එව නැත්නම් රාජ්‍යයේ වැඩ කරන්න බැරි වීම, ඒ සියල්ලක් නැතිලා මේ රට ඉතාමත් හොඳට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා ඒ ආයතනවල, ඒ දෙපාර්තමේන්තුවල. ඒ නිසා මම හිතනවා කතානායකතුමාට විරුද්ධව විශ්වාස භංගයක් මේ ගේන්න ඕනේ. කතානායකතුමාට ඒ කරපු කාර්ය පිළිබඳව එතුමාට ස්තුති කළා තමයි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගේන්න ඕනේ. ඒකම අපි මේ සභාවේ දැක්ක විපක්ෂයේ විශ්වාස භංගයක් ගෙනාවත් සභාව තුළ මං හිතන්නේ පෞගිය මන් දැක්ක තුන් දෙනෙක් ආණ්ඩු පක්ෂේ කතා ගත්තම එකෙක් විපක්ෂේ කතා කළේ. මොකද විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් නැහැ ගෙනාවට. ඉතින් එතුමාලත් ගේද්දිම දන්නවා මේක පරාජය වෙනවා කියලා. හැබැයි ගෙනල්ලා උත්සාහ කරනවා ජනතාව අතර ආණ්ඩුවට එරෙහි යම් මතවාදයක් ගොඩනගන්න. මොකද එක කාලෙක අතිගරු ජනාධිපතිවරයා පත් වුණාම රට පුරා හර්තාල් කළා බැලුවා. රට පුරා උද්ඝෝෂණ කළා බැලුවා. රට පුරා වර්ජනය කළා බැලුවා. රට පුරා විවිධ බිල්ලොම ඇව්වා. ඩොලර එක රුපියල් 500ට යයි කිව්වා. විවිධ බැංකු ටික කඩාගෙන වැටේ කිව්වා. මේම විවිධ උපක්‍රම යෙදුවා. මේම උපක්‍රම යොදලා බැලුවා මේ ජනාධිපතිතුමා ගෙනියන මේ වැඩසටහන කඩාකප්පල් කරන්න පුළුවන්ද කියලා. මොකද විපක්ෂයට මේ ජනාධිපතිතුමා ගෙනියන වැඩසටහන කඩාකප්පල් කළේ නැත්නම් බලයට එන්න බෑ. ඒ නිසා මෙතුමල්ලා සෑම අවස්ථාවකම උත්සාහ කරනවා විපක්ෂයේ විදියට මේ ජනාධිපතිතුමා රට ඉතාමත් හොඳට අරගෙන යනවා. මේ පෞගේ අවුරුදු එකමාර දෙක තුළ මේ රටේ ආර්ථික සංඛ්‍යාලේඛන සියල්ල හොඳට ඇවිල්ලා තියෙනවා. මේක කඩාකප්පල් කරන්නේ කොහොමද කියලා අහන බොරු බිල්ලුමවනවා, වැඩ වර්ජන, හර්තාල්, එහෙම නැත්නම් කතානායකතුමාට විරුද්ධව විශ්වාසම. ඒ නිසා මම හිතනවා මේ එකකින්වත් ජනාධිපතිතුමා ගෙනියන මේ වැඩසටහන නවත්තන්න බෑ. දැන් මේ විශ්වාස භංගයට පදනම් වෙලා තියෙන කාරණා දෙක මොකද්ද? ඔන්ලයින් බිල් එකයි ඊළඟට මේ තනතුරක් පත් කිරීම සම්බන්ධව කතානායකතුමාගේ ඇසිරීමයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි 9ක් ගන්න පුළුවන්.
ඔව්. ඉතින් මම මේ අවස්ථාවේ සභාවේ පෞගිය දවස් දෙකේම කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු මතු කරපු කාරණාව මොකද්ද? කතානායකතුමා මේ ජනාධිපතිතුමා විසින් නම් කළා එවලා තිබ්බ ඒ පුද්ගලයාව තීරක ඡන්දයෙන් සම්මත කිරීම නිසා කතානායකතුමා වැරදි වැඩක් කළා තියෙනවා කියලා. මම ඉතාමත් පැහැදිලිව මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති. මේ ව්‍යස්ථා දායක සභාවේ ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා ජනාධිපතිතුමා විසින් එවන නමක් අනුමත කිරීම සඳහා අඩුම සභාවේ 5 දෙනෙක් කැමැත්ත දෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කිරීම සඳහා 5 දෙනෙක් අත්සන් කරන්න ඕනේ. එහෙම නැතුව ඒ අයට වෙනත් කාරණාවක් කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ දැන් මේ මම දැක්ක විපක්ෂ නායකතුමත් කිව්වා පාර්ලිමේන්තුවේ බොත්තම් 3ක් තියෙනවලු. ඔව්, බොත්තම් 3ක් තියෙනවා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ කොහෙවත් කියලා නැහනේ 5 දෙනෙක් ඉන්න ඕනේ, 120ක් ඉන්න ඕනේ, 140ක් ඉන්න ඕනේ කියලා නැහැ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ තියෙන්නේ සරල බහුතරයකින් තමයි ඉතාමත් ගොඩාක් ඒවා තියෙන්නේ. සමහර ඒවා නම් කරලා තියෙනවා 3-2 කියලා. එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාට පුළුවන් පක්ෂ වෙන්නත් පුළුවන්, විපක්ෂ වෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. හැබැයි ව්‍යස්ථාදායක සභාවේ ඉන්න කිසිම සමාජිකයෙක්ට එහෙම කරන්න බෑ. එහෙම කළොත් කොහොමද? දැන් සමාජිකයෝ 8 දෙනෙක් ඉන්න තැනක දැන් 5 දෙනෙක් ඒකට විරුද්ධ වීම හෝ එකඟ වීම නොවුනොත් ඉතින් කිසිම දෙයක් වෙන්නේ නැහනේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ විපක්ෂ නායකතුමා කියනා වගේ ඕ අණ්ඩ කුමාර දිසානායක මහත්තයා කියනා වගේ මේ පාර්ලිමේන්තු ඡන්දය නෙමෙයි මේක. මේක මේක විධායකයේ විසින් මේ රටේ තියෙන ප්‍රධානම ආයතන පවත්වාගෙන යන්න ඒ ආයතනයේ ප්‍රධානියා පත් කරන්න වෙන නිර්දේශය, ඒ නිර්දේශය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්න ඕනේ.
හැබැයි පිළිගන්නෙත් නැහැ මෙතුමල්ලා කියන විදියට ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එතකොට රාජ්‍යාන්තරේ මොකද වෙන්නේ? රාජ්‍යාන්තරේ පවතින්නේ කවුරින්දද? මේ රටේ ජනතාවට සේවය කරන්න. එහෙනම් මේ කඩාකප්පල් කරන්නේ මොකද්ද? ජනතාවට සේවය කරන ආයතනයේ කඩාකප්පල් කිරීම තමයි මේ උත්සාහ කරන්නේ. වැඩ වර්ජනය කළා උත්සාහ කළා, හර්තාල් කරලා උත්සාහ කළා, බිල්ලු මවලා උත්සාහ කළා, කඩා වැටෙනවා කියලා උත්සාහ කළා. හැබැයි ඒක බැරි වුණාම දැන් ව්‍යවස්ථාදායක සභාවේ සමාජික දෙන්නෙක් අල්ලගෙන උත්සාහ කරනවා රාජ්‍යාන්තරේ කඩා වට්ටන්න. ඉතින් මේක විපක්ෂයේ විසින් හැමදාම කරන දෙයක්. හැබැයි ලෝකයේ කිසිම විපක්ෂයක් මේ මැසිරෙන්නේ නැහැ. මේකෙන් මම තමුන්නාන්සර් පෙන්වන්නේ මේකේ ව්‍යවස්ථා සභාවේ බොත්තම් ඔබන්න නැහැ. දැන් විපක්ෂ නායකතුමා කිව්වා බොත්තම් තුන කොළ රතු තා ඔබන්න පුළුවන් කියලා. ව්‍යවස්ථා සභාවේ බොත්තම් ඔබන්න නැහැ. ඔබන්න නැති බොත්තමක් කොහේ ඔබන්නද? බොත්තමක් ඔබන්න නැත්තම් ඔබන්න පුළුවන්ද? මං අහනවා විපක්ෂයෙන් කවුරු හරි කියන්න ව්‍යවස්ථා සභාවේ මේ වගේ බොත්තම් තියනවාද කියලා කියන්න කියන්න. එතුමල්ලා ඉන්න පුටුවේ කාපාට බොත්තම තියනවාද ඔබන්න? රතු පාට බොත්තම තියනවාද ඔබන්න? කොළ පාට බොත්තම තියනවද? නැහැ ඔබන්න නැහැ. හැබැයි විපක්ෂ නායකතුමා මේ සභාවේ කිව්වනේ උදේවරුේ බොත්තම් ටික මේ තියනවා මේකම මේක තමයි ඒ ක්‍රියාත්මක වෙන්න ඕනෙත් කියලා. නැහැ. මොන්ටසෝරි ළමයටත් තේරෙනවා මොකද්ද? ව්‍යවස්ථා සභාව තියෙන්නේ තීන්දුවක් දෙන්න. දැන් අපි නෝනද පොල්ලද කියලා රුපියල උඩ දාපුවම අපි කියන්න ඕනේ නෝනද නැත්තම් පොල්ලද කියලා. වෙන එකක් කියන්න පුළුවන්ද? ආ ඉල්ලන්න නැතු ඉන්න පුළුවන්ද එතන? විපක්ෂ නායකතුමා කියනවා වගේ. එක්ක නෝනා ඉල්ලන්න ඕනේ. එක්ක පොල්ලා ඉල්ලන්න ඕනේ. ඉතින් සමහර අයට නෝනා ඉල්ලන්න දන්නේ නැහැ. සමහර අයට පොල්ලා ඉල්ලන්න දන්නේ නැහැ. සමහර අයට නැති බොත්තම ඔබන්න දන්නේ නැහැ. අපි බොත්තම් ඔබන්නත් දන්නවා, නෝනා ඉල්ලන්නත් දන්නවා, පොල්ලා ඉල්ලන්නත් දන්නවා. හැබැයි මේ එකක්වත් දැන් නැති අය නෝන ගැනත් කතා කරනවා, පොල්ල ගැනත් කතා කරනවා, බොත්තම් ඔබන ගැන කතා කරනවා. එනිසා අපි තාම පෑදිලිව කියන්නේ ව්‍යවස්ථා සභාවට නෝන පොල්ල කටයුත්ත අපි ආදේශ කළොත් අර විපක්ෂ නායකතුමා කියන කාප ඔත්තම රතු බොත්තම කොළ බොත්තම ඔබන්න බෑ. ඒගොල්ලෝ තීන්දුවක් දෙන්න ඕනේ. මොකද මේ රාජ්‍ය පවත්වාගෙන යන්න, මේ රටේ ජනතාවගේ එදිනෙදා කටයුතු කරන්න තමයි මේ නිලධාරි පත් කරන්නේ. මේ නිලධාරි පත් නොකර හිටපුවා මොකද වෙන්නේ? මේ රාජ්‍යාන්තරේ කඩාගෙන වැටෙනවා. මේක වටන්න උත්සාහ කරන්නේ. ඉතින් තමුන් කැමති නැත්නම් යකෝ අපි කැමති නැහැ කියලා, අපි විරුද්ධයි කියලා කියන්න අයිතිය තියෙනවනේ. ඉතින් එහෙම කියන්නේ නැතුව මේම කරපුවා මොකද වෙන්නේ? රාජ්‍යාන්තරේ කඩාවටන එක. අර විදියට බැලුවා කඩාවටන්න, බිල්ලෝ මැව්වා කඩාවටන්න. හැබැයි කඩාවටන්න බැරුව ගියා. ඒ නිසා බලනවා ව්‍යස්ථාදායක සභාවේ තමන්ගේ ඉත්තෝ උපයෝග කරගෙන, තමන්ගේ ගෝල බාලය උපයෝග කරගෙන, විපක්ෂය විසින් පත් කරපුවා උපයෝග කරගෙන රාජ්‍යාන්තරේ කඩාවටන්න, ජනාධිපතිතුමා ගෙනියන වැඩසටහන කඩාවටන්න, මේ රටේ ජනතාවට යම් ආර්ථික ප්‍රතිලාභයක් එන එක කඩාවටන්න උත්සාහ කරනවා. ඒ නිසා මම ඉතාමත් පෑදිලි මගේ පළවෙනි තර්කය මේ පාර්ලිමේන්තු උදාහරණයට ගන්න බෑ ව්‍යවස්ථා සභාවට. ඒ නිසා මම ඉතාමත් පෑදිලිව සජිත් ප්‍රේමදාස මහත්තයාටත්, අන්ද කුමාර දිසානායක මහත්තයාටත් මං පෑදිලි අභියෝග කරන පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය නෙමෙයි ව්‍යවස්ථා සාධායක සභාවේ ඡන්ද ක්‍රමය කියන එක. ඒක පිළිගන්න. ඒකේ කාපාට බොත්තමක් නැහැ කොහෙවත්. කාපාට බොත්තමක් තියනවද? තියනවා නම් ඔබන්න කියන්නේ ඔය ටික. කාපාට බොත්තම තියනවා නම් ඔබන්න ගියා කාපාට ඔබන්න නැහැ. එහෙම තිබ්බනම් කථානායකතුමා ওই විදියට තීරක ඡන්ද දෙන්න බෑනේ නේ? එතුමා එතකොට ඒක සමාන වුණා නම් තීරක ඡන්ද දෙනවා. එහෙම වුණා නම් එහෙම වුනේත් නෑ. ඒගොල්ලන්ට එහෙම නොදී ඉන්නත් බෑ. ඒක තමයි කථානායකතුමා නීතිපතිතුමාගේ උපදෙස් ගත්තම පෑදිලිව කිව්වේ. මේකේ කාටත් නිස්සබ්ද වෙලා ඉන්න බෑ. වැලකී ඉන්න බෑ. මේක පිළිගන්නව නොපිළ. මොකද මේ ව්‍යවස්ථා සභාවේ පස් දෙනෙක් ඉතාමත් පෑදිලිවම කියලා තියෙනවා. ඒ නිසා මම මීට වඩා කියන්න යන්නේ නැහැ. ඒ නිසා කථානායකතුමා ගත්ත තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්. මේකේ නිස්සබ්ද වෙලා වැලකී ඉන්න බෑ. එනෙල්ලත් විරුද්ධයි. ඒ නිසා විරුද්ධ එකතු කරලා තියෙන විරුද්ධ වීමට. ඉතින් හොඳයිනේ. සාමාන්‍ය නේද? එහෙම කරන්නේ අර නම් පක්ෂෝ දා ගන්න ඕනේ. හැබැයි එතුමා පක්ෂෝ දාලා නැහැ. එතුමා නොයකීටපු අයත් නීතිපතිතුමාගේ උපදේශ පරිදි විරුද්ධයි කියලා දාලා තමයි එතුමා තීරක ගන්නෙ. හැබැයි මේක උනේ කොහොඳයි. නැත්තම් මේ රටේ ප්‍රධාන ආයතන වල මිනිස්සු නැති වෙනවා. ඒ නිසා අපි දැන් මේ තියෙන නීතියේ සමහර වෙලාට නීතියේ සමහර ඉඩස් උපයෝග කරගෙන විපක්ෂය උත්සාහ කරනවා මේ විවිධ විදියට කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න. ඒ නිසා මම කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ විදියට නෙමෙයි මේක කරන්නේ. මොකද අපි දන්නවා අපි ක්‍රිකට් මැච් එකක් ගාන්න ගියාමත් ප්‍රීමියර් ලීග් අවස්ථාවේදී සමාන වුණාම සමාන ලකුණු දෙනවා. එල්ඒ මැච් එකත් එහෙමයි. ෆුට්බෝල් මැච් එකෙත් එහෙමයි. හැබැයි අවසාන තරගෙදී එහෙම වෙන්නේ නැහැ. අවසාන තරගෙදී මේ තරගේ කාට හරි සූරතාවේ දෙන්නනකම් ඒක අවසාන පැනල්ටි දක්වා ෆුට්බෝල් වල යනවා. ක්‍රිකට් වල සමහර වෙලාවට අන්තිම කීපර්ලා බෝල දාන දක්වා යනවා. එල්ලේ මැච් එකේදී සම්පූර්ණ ඒක යනවා. ඒ නිසා මේක සමාන කරන්න බෑ. එහෙම ව්‍යවස්ථාදායක සභාව කියන්නේ තීන්දුවක් නොදී ඉන්න ඕන තැනක් නෙමෙයි. තීන්දුවක් දෙන්න ඕනේ මොනවාරි. යකෝ කොන්දපණ තියෙන්න බෑ තීන්දුවක් දෙන්න. කැමැති හෝ අකමැති ප්‍රතික්ෂේප කරන්න ඕ පිළිගන්න කොන්දපණ තියෙන්න ඕනේ. මේ ව්‍යවස්ථාදායක සභාව කියන්නේ මේ ඉහළින්ම ඉන්න ආයතනයක්. අපි පාර්ලිමේන්තුවේ කතානායකතුමාට විරුද්ධව නෙමෙයි විශ්වාස භංගයේ ගේන්න ඕනේ ඔය නිලධාරී දෙන්නට. ඔය සමාජිකයෝ දෙන්නට විරුද්ධව. එනිසා මම ව්‍යවස්ථා සභාව ගැන මීට වඩා කතා කරන්න යන්නේ නැහැ. මං ඊට පස්සේ කතානායකතුමාට තියෙන්නේ මේ මොකද ඔන්ලයින් බිල් එක සම්බන්ධව. දැන් ඔන්ලයින් බිල් එකට තමුන්නාන්සල දැක්කද ඇමරිකාවේ ඇසුණු ආකාරය. ඇමරිකාව ඉතාමත් පැහැදිලිව Facebook සමාජ මාධ්‍ය නිර්මාතෘ ඇමරිකාවේ මාක් සකබර්ග් වගේ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාව නිසා ඇමරිකාවේ දරුවන්ට තර්ජනයක් ඇති වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා ළමයින්ට සිදුවන බලපෑම ලිංගිකත්වයේ නිරාමයෙන් පිළිබඳව ඇමරිකානු කොංග්‍රසයේ සමාජ මාධ්‍ය ප්‍රධානින් ගෙනල්ලා මොකද කිව්වේ? ඒ අසාධාරණ දක්වූ දරුවන්ට ඒ කාන්තාවන්ගේ සමාව ගන්න කිව්වා. දැන් මේ ඔන්ලයින් බිල් එක සම්මත කිරීමෙන් කතානායකතුමා මොකද කරලා තින්නේ? මේ රටේ දරුවෝ ආරක්ෂා කරන්න, මේ රටේ කාන්තා ඉන්සනේ ආරක්ෂා කරන්න, කාන්තාවෝ ආරක්ෂා කරන්න, ළමයිගේ ලිංගිකත්වය ප්‍රදර්ශනය කරලා බ්ලැක්මේල් කරන එක ආරක්ෂා කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මොකද තීන්දුව? තීන්දුව ආණ්ඩුව ගෙනාපු පනත ආණ්ඩුව සම්මත කළා. ඒක ප්‍රකාශ කරලා තියෙනවා. කතානායකතුමා මේ පනත් ගෙනල්ලා නැහැ. කතානායකතුමා සම්මත කරන්න ඡන්ද දීලා නැහැ. කතානායකතුමා කරලා තියෙන්නේ මොකද්ද? ආණ්ඩුව හොඳ පනතක් ගෙනාවා. ආණ්ඩුව ඒක සම්මත කළා. ඒක සම්මත වුණා කියන එක කියලා අත්සන් කළා. කතානායකතුමාට පුළුවන්ද ආණ්ඩුව ගෙනාපු පනත සම්මත වුණාම අත්සන් නොකර ඉන්න? මං අහනවා විපක්ෂෙන්. ආණ්ඩුව ගෙනාපු පනත සම්මත වුණාම නීතිපතිතුමා ඒක හරි කිව්වම ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිලා ඒ නිර්දේශ දීලා තියෙනවා කියලා කියපුවාම ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශත් එකින් එක අපි කරලා සංශෝධනය කරන්න නැතුව ඒගොල්ලෝ කියපු විදිහටම සංශෝධනය කරලා තියෙනවා කියලා අපේ අධිකරණ ඇමතිතුමායි සභානායකතුමායි කිව්වා. එතකොට මේක නිත්‍යානුකූලව කරපු දේ, නිත්‍යානුකූලව සම්මතුණු දේ කතානායකතුමාට පුළුවන්ද නැහැ එහෙම වුණ නැහැ කියලා කියන්න? ඉතින් මේගොල්ලෝ කියන්නේ ඒකනේ කියන්නේ කියලා කතා නැහැ. ඒ නිසා කතානායකතුමා කරලා තියෙන දෙකම ඉතාමත් නිවැරදි තීන්දුව දෙකක්. එනිසා කතානායකතුමාට විශ්වාසයේ ඵල කිරීම අපි කරනවා. අපි දැන් සමහර මන්ත්‍රීවරු කව අර්ධ සාක්ෂියට එකඟ. අපි සම්පූර්ණ අර්ධ සාක්ෂියට එකඟ. මොකද මේ රටේ දරුවෝ ආරක්ෂා කරගන්න, මේ රටේ කාන්තාවන් ආරක්ෂා කරගන්න, මේ රටේ මිනිස්සු බ්ලැක්මේල් කරලා කප්පම් ගන්න එක නවත්තන්න අපිට කරන්න පුළුවන් සියලු අර්ධ සාක්ෂියට අනුව අපි කටයුතු කරන්න මේ අවස්ථාවේදී අපි තීන්දුව කළා. විශේෂයෙන් මම කියන්න ඕනේ විශේෂයෙන් මේ කතානායකතුමාට විරුද්ධ විශ්වාස භංගය ගෙනාවේ මම ඉතින් ආණ්ඩුවට විරුද්ධව ගේන්න බැරි ඉඳා. මොකද මේක ඇත්තටම කතානායකතුමාගේ පනතක් නෙමෙයිනේ, ආණ්ඩුවේ පනතක්. ඇයි දැන් ආණ්ඩුවට විරුද්ධව ඉස්සලා යෝජනා එක එක ගේන්න බැලුවා? අපි මතක නැහැ ජනාධිපතිතුමා මේක බාරගද්දි විපක්ෂය මොකද කිව්වේ? පැනලා දෙව්වා. අම්මෝ අපිට නම් බෑ කිව්වා මේ ආර්ථිකය ගොඩ දාන්න. දැන් පේනවා පොඩ 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 උඩට ආර්ථිකය ගොඩ දාගෙන එනවා. මුළු ලෝකෙම ආර්ථික විශේෂඥයෝ, මුළු ලෝකෙම ආර්ථිකය පිළිබඳව කතා කරන ඒ ආර්ථික විශේෂඥයෝ කියනවා ජනාධිපතිතුමා පහුගිය අවුරුදු එක මාර්තුවල මේ රට තිබුණු තත්ත්වෙන් ඉතාමත් විශාල පිම්මකට ගෙනල්ලා තියෙනවා. අද වෙනසුලාවේ එක කරගන්න බෑ තාම, ආජෙන්ටිනාවේ එක කරගන්න බෑ. හැබැයි ජනාධිපතිතුමා ආර්ථිකයේ ඉතාමත් මැනවින් ඔය දැන් විපක්ෂයට තේරෙන්නේ නැතුනාට මේ රට මේ ලෝකයේ ඉන්න සියලු දෙනා අපි කියනවා විපක්ෂයේ ආර්ථික විශේෂඥයෝ ගොඩක් නෑනේ ඉන්න අය පිළිගන්නවා. එනිසා ජනාධිපතිතුමා මේ රට බාරගද්දි තිබ්බ තත්ත්වය තමුන්නාන්සල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමුන්නාන්සල බලන්න ජනාධිපතිතුමා මේ රට බාරගද්දි තිබ්බ රුපියල් නෑ, ඩොලර් නෑ. මේ රට හැම තැනම ගිනි කන්දක් උඩ මේ රට තිබ්බේ. බංකොලොත්තුණු ආර්ථිකයක් තිබ්බේ. මිනිස්සු ආර්ථික පීඩනයක සමාජයේ හිටියේ. විශේෂයෙන් ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයේ ගෑස් නෑ, පෙට්‍රල් නෑ, බේත් නෑ, පෝර නෑ, පාසල් වාලා ප්‍රවාහනේ ඇනිටලා සංචිත නැහැ, රුපියල් නැහැ, යන්නෙන්න විදියක් නැහැ, පාටිය අදා ගන්න විදියක් නැහැ, කන්න බොන්න විදියක් නැහැ, පෙට්‍රල් ගන්න විදියක් නැහැ. පෙට්‍රල් තිබ්බ සමහර තැන්වල ඒක නියමිත ගන්න නෙමෙයි ගිනි ගණන් වලට 3000 ගන්න තිබ්බේ. ඩොලර් එක රුපියල් 500ටයි කියලා හිටපු ජනාධිපති කිව්වා ඩොලර් එක 500ට. දැන් 800ටයි කියලා කිව්වා 500 800ට. අද මොකද තත් වෙලා තියෙන්නේ? අද මේ විපක්ෂයට මේවා පිළිබඳව පේන්නේ නැහැ. එදා මොකද මේම යද්දි පිටරටින් ආයට සල්ලි එවන්න කිව්වා එපා කිව්වා. සංචාර ගන්න මේ රටට එන්න එපා කිව්වා. හැබැයි ජනාධිපතිතුමා බාර ගත්තට පස්සේ සංචාරක එන්න වැඩි වෙලා මිනිස්සු එවන සල්ලි ටික ප්‍රේෂණ එන්න වැඩි වෙලා උද්දමන එන්න අඩු වෙලා මේ බිඳුවක් ඇච්ච සංචිතය බිලියන 4 දක්වා වැඩි වෙලා බාන්න මිල එන්න අඩු වෙනවා. හැබැයි විපක්ෂයට අද සටන් පාට නැහැ. එදා සටන් පාට තිබ්බේ බේත් නැහැ කිව්වා. එදා සටන් පාට තිබ්බේ පෙට්‍රල් නැහැ කිව්වා. විදුලිය නැහැ කිව්වා. අද පෑ 24 විදුලිය දෙනවා. අද පෑ 24 අපි QR ක්‍රමයට ඉස්සර පොඩ පොඩ දුන්නේ දැන් ඕන තරම් තෙල් දෙනවා. බේට් ටික අපි දෙනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ තමයි පළවෙනි වතාවට ඉතිහාසයේ රාජ්‍ය ආයතන ගෙවන්න තිබ්බ ණය සියල්ලක් මේ රටේ සල්ලි වලින් ගෙව්වා. මේටි ඉස්සලා ගෙව්වේ හැමදාම එක්ක මුදල් අච්චු ගාලා එක්ක ණය අරගෙන. එනිසා ජනාධිපතිතුමා ඉතාමත් විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඉතින් ඒ නිසා තමයි IMF එක World Bank එක එහෙම නැත්නම් මේ ආර්ථිකය පිළිබඳව නිර්ණායක අදන ඒ ආයතන ඔක්කොම කියන්නේ මේ රට ගොඩ එමින් පවතිනවා කියලා. ඉතින් මේක පිළිගන්න බැරි විපක්ෂය. මේක පිළිගන්න ඕනේ ඉතාමත් කුවකටයක් නැතුව. JP කාරෝ නම් කුවකයි අපි දන්නවා. ගම්මල JP වැඩ කරන්නේ ඔක්කොම ගම්මල එක්ක පෙත්සංකාරයෝ එක්ක කුවකයෝ එක්ක ඊර්ෂ්‍යාකාරයෝ එක්ක අනිත් උන්න වෛර කරරු. හැබැයි අනිත් විපක්ෂය අනිත් මන්ත්‍රීවරුන්ට එහෙම වෙන්න බෑ. JP කාරයෝ වගේ හිතන්න බෑනේ කුවකටෙන් වෛරේ වපුරවන්න බෑනේ JP කාරයෝ වගේ. දැන් අනු කුමාර මහත්තයාට ඇවිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන් මොකද මොකුත් කරන්නේ නැහනේ. මොකුත් නොකර ජීවත් වෙනවා ඉතාමත් හොඳට. ඉතින් ඒ ක්‍රමය රටේ ජනතාවටත් කිව්වනම් රස්සාවකුත් නැතුව ව්‍යාපාරයකුත් නැතුව ජීවත් වෙන විදිය ඉතින් මෙතනට ඇවිල්ලා කෑ ගන්න ඕනේ නැහනේ නේද? ඒ ක්‍රමය කිව්වනම් ඉතාමත් හොඳයි. ගොඩක් මලගෙවල්වලත් අපි දැකලා තියෙනවා රෑට මලගෙවල්වල ඉන්නවා වෙනම කණ්ඩායමක් වීලු කතා කියනවා. ඒ කට්ටිය 20ක් 25ක් එකතු කරගෙන වීලු කතා කියනවා. උට රස්සාවකුත් නැහැ ව්‍යාපාරයකුත් නැහැ. අනිත් අය ගා ගන්නවා. හැබැයි උගේ කතා අහන්න ගොඩක් අය එනවා. එනිසා අනු කුමාර කියන්නේ නිකන් ජෝකර් කෙනෙක්. රටක් කරන්න පුළුවන් මිනිස්සු නෙමේ. මේ රටේ මිනිස්සුන්ට ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහේ මැතිතුමායක ඇරෙන්නත් බෑ. රනිල් වික්‍රමසිංහේ මැතිතුමායක ඇරෙන්නත් බෑ මේ සමහර අයට. මොකද ලෝකයේ පිළිබඳ විශාල දැනුමක් තියෙන කෙනෙක් එතුමා. එතුමා නිසා තමයි මේ ආධාර ටික අම්මෙන්නේ. එතුමා නිසා තමයි මේ ආර්ථිකය උඩට එන්නේ. දැන් අද අපි දමුණාස දන්නා ඩොලර් එක 280ට බෑලා. එතකොට මොකද වෙන්නේ? බාන්න මිල අඩු වෙනවා. ඉස්සර ඩොලර් එක වැඩි වෙද්දි මේ ඉන්න විපක්ෂයම මොකද කියන්නේ? අම්මෝ ඩොලර් එක වැඩි වෙනවා බාන්න මිල ඔක්කොම උඩ යනවා කියලා. යකෝ අද කතා කරන්නේ නැහැ නේ කවුරු? ඩොලර් එක අඩු වෙනවා කියලා නේ. අපි පොඩ්ඩක් හරි අපේ තියෙනවා අපේ සංස්කෘතියේ හොඳ දෙයට හොඳ කියන්න ඕනේ. නරක දෙයට නරක කියන්න ඕනේ. JP කාරෝගේ කුවක වෙන්න හොඳ නැහැ. හැබැයි පොට්ටු ආණ්ඩුව තුල මම නියෝජනය කරපු ආණ්ඩුව තුල ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න තිබ්බත් ආර්ථික කඩා වැටීම තිබ්බත් හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර ගත්තට පස්සේ මේ රටේ ආර්ථිකය ඉතාමත් හොඳට උඩට එනවා කියන එක අපි කවුරුත් කුවක නැතුව පිළිගන්න ඕනේ. දැන් මට පිළිගන්න පුළුවන් නම් පොට්ටු ආණ්ඩුව තුල ඒ ආර්ථික කඩා වැටුණා කියලා මට දැන් පිළිගන්න වෙනවනේ මේ ආර්ථිකය හොඳට යද්දි. හැබැයි ඒක අර ආර්ථිකය කඩන් වැටෙද්දි විපක්ෂයේ මතු කරන කාරණා ආර්ථිකය හොඳ වෙද්දි මතු කරන්නේ නැහැ. ඒක තමයි තියන්නේ කුවක්කම කියලා ඊරිසියාව. එනිසා ජනාධිපතිතුමාට මේ ක්‍රෙඩිට් එක. ඒ ක්‍රෙඩිට් එක අපි දෙන්න ඕනේ. මොකද එතුමා මේක කවුරුත් බාර ගන්න බෑ කියලා අනේ දිව්වා පැනලා. මේ ආර්ථිකය පිළිබඳ දන්නයි කෝ අනෝයි මේක නම් බාර ගන්න එපා කියලා. හැබැයි ඒ වෙද්දි එතුමා කොන්ද බණ තියාගෙන තනියම ඇවිල්ලා මේ රටේ ආර්ථිකය බාර ගත්තනේ දෙයියනේ. අද අපේ රටේ මිනිස්සු අද දැන් ඉස්සරහට වෙසක් වලට සිංගල අවුරුද්දට මං හිතන්නේ හැමදාම මිනිස්සු යනවා එනවා. එහෙම යන්න එන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉතමත් හොඳ තත්ත්වෙට මේ රටේ ආර්ථිකය ඇදිලා තියෙනවා. එනිසා අපි ආරාධනා කරන මිනිසුන්ට වෙසක් උත්සව පවත්වලා පොසොන් උත්සව පවත්වලා සිංගල අවුරුදු උත්සව පවත්වලා මොකද අවුරුදු ගානකින් පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මම හිතනවා මේ ජනාධිපතිතුමා ගෙනියන වැඩසටහන නිසා එක පැත්තකින් සංචාරක වැළ නොකඩි මේ මාසෙත් එයාපෝර්ට් එක ෆුල්. ප්‍රේෂණ ටික වාර්තාගත ප්‍රේෂණ ටික එනවා. දැන් මම දැක්කා පෝර්ට් සිටියේ ආයෝජන ටික එනවා. එතකොට මේ ආයෝජන එද්දි සංචාරක එද්දි පේෂණ ලැබෙද්දි විදේශ සංචිතේ උඩට යද්දි මං හිතනවා බෑන් කළා තිබ්බ ඔක්කොම අද විවෘත කරලා තියෙනවා. ගේන්න වාහනේ විතරයි ගේන්න විවෘත කරන්න තියෙන්නේ. ඒකත් මං හිතනවා නොමෝදිනගේ විවෘත කළා ඒ තිබ්බ බෑන් ඔක්කොම අයින් කළා මේ රට යලි යටි යථා තත්ත්වයට පත් වෙන ගමන් අද ගෙනාවු කතානායකතුමාට ගෙන අපි විශ්වාසභංගයේ පරාජය කරන්න. අපි සියලු දෙනා අර්ධ සාක්ෂි අනුව. මොකද කතානායකතුමා පෑදීලියම තීන්දුව අරන් තින්නේ මේ රටේ ළමයි ආරක්ෂා කරන්න, ලිංගික ඒ ඉන්සන ආරක්ෂා කරන්න, මේ ලිංගික ඉන්සනෙන් ඒ ප්‍රශ්නේ ළමයි ආරක්ෂා කරන්න, කාන්තාව ආරක්ෂා කරන්න, මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශ්නයක් නැතුව පවත්වාගෙන යන්න ගත් කතානායකතුමා ගත් තීන්දුව පිළිබඳව එතුමා සම්මතුන එක අත්සන් කරපු එක විතරයි. හැබැයි ඒ පිළිබඳවත් අපේ ස්තුතිය පින්නමින් මන් යන්නේ නෝ. බොහොම ස්තුතියි.